දැන් වෙලාව 8:00 නිසා භාවනාව සම්බන්ධ තියෙන ප්‍රශ්න තියෙනවා නම් එහෙමත් අහන්න. එහෙම නැතිව වෙනත් ගැටලු උනත් කමක් නැහැ. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් විමසන්න පුළුවන්.
අවශ්‍ය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් අපි මරණ මොහොතේ ස්වාමීන් වහන්සේ විඥානයේ ගින තව දැනක බැස ගන්න හින්දානේ ඇත්තටම උපතක් මේ ඇති
වෙන්නේ.
එතකොට සමහරවිට දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ විඥාය නිරෝධ වෙනවා කියලා එතන මොකද්ද වෙන්නේ සමහරවිට?
ආ ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර උපමාවකින් දක්වන්නේ. පහනක් නිවි ගියා වගේ. තේ කීන බීජාවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතයන් පදීපෝ. ඒ කීන බීජ කියලා කියන්නේ නවත ජනිත වෙන්නේ බීජමය ශක්තියක් තිබුණොත්. එතකොට බීජමය ශක්තිය තමයි අවිද්‍යාව සහ භවතන්. අවිද්‍යාවෙන් මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය වහලා දානවා, හැබෑ ස්වභාවය නොපෙනෙන්නට සලස්සනවා. භවතන්හව විසින් අපිව එතන රඳවනවා, ජීවත් වෙන්න ඕන, පවතින්න ඕන. එතකොට රහතන් වහන්සේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීණ කරලා මේ සංස්කාර ධර්මයන්ගේ වැදගත්කමක් නැහැ කියලා දකිනකොට උන්වහන්සේගේ භවතණ්හාව සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. දැන් එතකොට අර නැවත තැනක සිත ජනිත වෙන්නට අවශ්‍ය සාධකේ නැහැ. සාධකේ නැති වෙනකොට හටගත්තු සිත බිඳී ගියාම කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඇත්තටම දැනට අපි ළඟ වුණත් මේ තියෙන නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි අපි හොඳට පරිස්සමින් තේරුම් ගන්න ඕන දේ. හටගෙන නිරුද්ධ වුනහම කිසිවක්ම ඉතිරි වෙන්නේ නැහැ. මේ අනිත්‍ය ධර්මයේ ස්වභාවය තමයි. දැන් බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කරන්නේ හටගෙන බිඳී ගියන් පස්සේ ඉතිරි වෙන කිසිවක් නැහැ. මොකක්වත් ඉතිරි නොවී තමයි සියල්ලම අහෝසි වෙන්නේ. ඒක තමයි අනිත්‍ය ධර්මයේ ස්වභාවය. හැබැයි ඒ හටගත්තු දෙහි කිසිවක් ඉතිරි නොවුනට වෙනත් වෙනත් සාධක අපි ළඟ තියෙනවා යලි හටගන්වන්නට පුළුවන් ආකාරය. ඒ තමයි අර අවිද්‍යාව සහ තෘෂ්ණා. ඒතර අවිද්‍යාව තෘෂ්ණා නැමැති මේ හටගන්වන්නට තියෙන හේතු දෙක නැති කළාට පස්සේ ස්වභාවිකව හටගත් නාම රූප ධර්ම බිඳී ගියාම ආයේ මොකක්වත් එතනින් එහාට නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ මනසේ 아무තු ආශ්චර්යයක් වෙනවා නෙමෙයි. රහතන් වහන්සේ කරලා තියෙන්නේ අර අලුතෙන් හටගන්න තියෙන සාධකය අහෝසි කරලා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ගහකින් ගෙඩි වැටෙනවා, ඇට වැටෙනවා. දැන් ගහ යට පැල හැදෙනවා. පැල හැදෙනකොට අපි අර වැටෙන වැටෙන ගෙඩිය අහුලලා ඒකේ ඇටවල අර පැල වෙන තැන මොටෙය අයින් කරලා දැම්මොත් දැන් ඇට ටික තියෙනවා. තිබුණා වුණාට කොතෙක් ඇට වැටුණා වුණත් ඒ ටික දිราපත් වෙලා යනවා මිසක් එතනින් එහාට පැල හැදෙන්නේ නැහැ. ඇයි ඒ? අර පැල හැදෙන්නට තියෙන බීජ ශක්තිය අහෝසි කර. අන්න ඒ වගේ රහතන් වහන්සේ මතු ජනිත වෙන්නට අදාළ හේතුව නැති කරලා නිසා හටගත්තා වූ නාම රූප ධර්ම ඉබේම නිරුද්ධ. එතකොට ඇති වෙච්ච දේ නැති කරන්න අපට 아무ත්වෙන් දඟලන්න ඕනේ නැහැ. දැන් අහලා තියෙනවනේ නිවන කියන එක අසංකත ධර්මයක් කියලා. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගන්නේ. එතකොට මේ ලෝකෙට ඇවිත් සියල්ල හටගන්න හේතු ප්‍රත්‍යයෙන්. නිවන හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි. එහෙනම් දැන් නිවන හේතුවකින් හටගන්නේ නැත්නම් අපි මේ මොකටද උත්සාහ කරන්නේ? මේ උත්සාහ කරන්නේ නිවන්නට නෙමෙයි, පත්තු වෙන එක වළක්වන්න. නිවන්න 아무තේ උත්සාහ කරන්න ඕනේ නැහැ. හටගත්තු ධර්මයේ ස්වභාවිකවම නිවන. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට හටගත්තු එක නිවන්න 아무තේ කාටවත් උත්සාහ කරන්න ඕනේ නැහැ. ඒක ස්වභාවයෙන් නිවිලා. ඒක ස්වභාවයෙන් නිරුද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ස්වභාවයෙන් නිරුද්ධ වෙනකොට අලුතෙන් අපි හේතු ප්‍රත්‍ය හදලා මේක පත්තු කරනවා. අන්නේ අලුතෙන් පත්තු කරන එක තමයි රහතන් වහන්සේ නවත්තලා තියෙන්නේ. එතකොට යතයන් පදීපෝ ඒ කීන බීජව ඒ අලුතෙන් හටගන්න බීජ ශක්තිය නැති කරපු රහතන් වහන්සේ නිබ්බන්ති ධීරා යතයන් පදීපෝ පහනේ තෙල් සහ තිරය තියෙන තාක්කල් තමයි ගින්නට දැල් වෙන්නට සාධකයක් තියෙන්නේ, අමුද්‍රව්‍ය තියෙන්නේ. ඒ ටික අහෝසි වුණාට පස්සේ ඒක හැම නිවියන. දැන් එතකොට දැල්ල කොහෙද ගියේ කියන ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකක් නිසාද දැල්ල කියන එක विद्यमान උනේ? අර තෙල් tire ඇසුරු කොටගෙන ගින්න පවතින තාක්කල් විතරයි. ඒ තෙලුයි tireයි ඇසුරු කරගෙන ගින්නට පවතින්නට බැරි වෙනකොට ඒ හටගත් තේජෝ රූප කලාප එහිම නිවියන. එතකොට ආයේ 아무තේ යන්න තැනක් නැහැ. එතකොට පරිනිර්වාණයදී සිද්ධ වෙන්නේ බදු දෙයක්. තේරුණාද ඒක?
එතකොට සංඥාක දැන් මේ ওই වේදනා හටගද්දි දැන් එතන විඥානේ හට ගන්න හින්දා නේ ස්වාමීනාස අපිට දැනීමක් ඇති වෙන්නේ.
දැනීමක් ඇති වෙන්නේ. ඔව්.
එතකොට ඒ දැනීම් සුඛ දුක්ඛ දැනීම් ඇත්තම අපේ නෙමෙයි කියලා මේ අවුගෙන හිතගෙන හිතන්නේ කියලා
අපේ නෙමෙයි කියලා හිතුවට හරියන්නේ නැහැ. අපේ නෙවෙයි කියන බව දකින්නට නම් මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන එක හරියට ඒත්තු ගන්නවා. දැන් මේ භාවනාවෙන් අපි මේ වෑයම් කරන්නේ එතනට එන්නයි. දැන් මේ නාම ධර්ම රූප ධර්ම ඇති වෙලා නැති වුණාන් පස්සේ මොකක්වත් එතන ආය ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඉතුරු වෙන්නේ නැත්තම් මෙතන මම කියලා හඳුන්වන්නේ කාටද දැන් හඳුන්වන්නේ? එතන මොකක් සම්බන්ධවද අපි දැන් මේ මම කියා මේ ආමන්ත්‍රණය කරන්නේ හිතාගෙන ඉතින් අන්න ඒව ගැන ගැඹුරින් හිතනකොට තමයි අපිට දැනෙන්න ගන්න මෙතන මම කියලා කෙනෙක් නැහැ එහෙමනම් විඳින කෙනෙක් නැහැ මෙතන ඒ දුක් වේදනාව හරි සුඛ වේදනාව හරි හටගෙන නිරුද්ධ වෙනවා එහෙනම් මොකද්ද මේ විඳීම කියන්නේ විඳීම කියන්නේ වේදනා චෛතසික වේදනා චෛතසිකේ හටගෙන නිරුද්ධ වීම පමණයි එතකොට මේ වේදනා චෛතසිකයේ ස්වභාවය තමයි ධනවන ගතිය. ඉතින් මේක ඊටාම සංකීර්ණ නිසා තමයි මේ ප්‍රත්‍යජන සත්‍යයට මේක වටහන්න පහසු නැත්තේ. ඊටා සූක්ෂම කාරණයක් තමයි මේක ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක සූක්ෂම බව වැඩි නිසා තමයි අපිට වටහන්න පහසු නැත්තේ. ඉතින් ඒ නිසා තමයි මේක පොතකින් බලලා බණකින් අහලා තේරුම් ගන්න බෑ. අපේ සිහිනුවන ටික ටික ප්‍රගුණ කර කර ප්‍රගුණ කර කර ගැඹුරට කිඳා බහි බිඟුණ මේක තේරුම් ගන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන දැන් කෙහෙල් කඳක් හොඳට ලොකුවට පේනකොට මේක ඇතුලේ අරටුවක් නැහැ කියලා කිව්වට ඒක එහෙම ඒත්තු යන්නේ නැහැ. කල්ලතු කෙහෙල් ගහක් අධ්‍යයනය කළා නැත. ඉතින් පතුරෙන් පතුර ගලව ගලව බලන්නෝ. එහෙම ගලව ගලව බලුවෙන් පස්සෙ මේ පතුරු ගොඩක් නේද මොකක්වත් නැහැ. දැන් අනිත් ගස් දැකලා තියෙන කෙනාට මේ ගහක් දකින්නකොට හිතෙන්නේ මේකේ හොඳ ලොකු අරටුවක් ඇති කියලා. නමුත් ගලවලා ගලවලා බලනකොට තමයි මොකක්වත් නැහැ කියලා පේන්නේ. අන්න එහෙම එකක් තමයි අපි මේ විදර්ශනා කියලා කරන්නේ. මේවා වෙන් කර කර වෙන් කර කර ඇතුළට කිඳා බහිනේ. එතකොට තමයි අපිට වැටහෙන්නේ යම් අවස්ථාවක මෙතන මොකක්වත් සාරවත් දෙයක් නැහැ කියලා.
එහෙමයි
සර්. ඊළඟට